ಮಧುರ ವಿಧಾನಕ್ಕೆ ಮಂತಿಮ ಏನಂತ
ಕಥಾನಾಯಕ ತುಂಬನಿ
ಮುಜಿಬರ
ಸುವಿಶೇಷಿ ದವಸಾಕ್ ಮುಗದ ಅಪಿ ಎತ್ತರ
ವರಪ್ರಸಾದ್ ಕಥಾನಾಯಕ ತುಂಬ ದೇ ಪ್ರಶ್ನೆ ಅಹಾನೆ ದ ಮೀಟ ಕಾಲಿಂಗು ತಮ್ಮ ಅಲಿಂ ಭಂಡಾರ ಮೆತ್ತುಮಾತ್ ಮೇ ಪ್ರಶ್ನೆ ಮತುಕರ ವಿಶೇಷೇನ್ ಅರ ಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಟ ಗೇನ ಯಂಕಿಸಿ ಭಾಂಡ ವಾಗ್ಯಾಕ್ ಏಕ ವಿಐಪಿ ಕೆನೆಗೆ ಏಕ ಏಕ ಚೆಕ್ಕರೈ ಕೇಳ ಏ ಪೊಲೀಸ್ ನಿರ್ಧಾರಿ ತುಮಾತ್ ಎಸ್ಪಿ ಮಹತ್ಯವ ತದೇನೋ ಮಾರು ಕಲ್ಲ ತಿಬೆನೋ ಒಬ್ಬತುಮಾಗೆ ಮೀಟ ಕಾಲಿಂ ಪ್ರಶ್ನೆ ಆವಾಮ ಒಬ್ಬತುಮಾ ಏಕ ಉತ್ತರ ಅದೇನೋ ಐಕಿಲ ಹೊಯಲ ಬಲ್ಲ ಮಮಹಾನೆ ಒಬ್ಬತುಮಾಗೆ ನಮೇ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಟ ಗೇನ ಭಾಂಡ ಸಂಬಂಧವ ಎತುಮಾ ವಿಐಪಿ ಕೆನೆಕ್ ನಾನ್ ಏಕ ಬಲನ್ನ ಆರಕ್ಷಕಾಂಶ ಒಳಟ ಐತಿಹಾಕ್ ನದ್
ඒ මාරුවේම පොලිස් නිලධාරි මහත්මයාගේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒකට අපට උත්තර දෙන්න මෙතන පුළුවන් කමක්
නැහැ. භාණ්ඩ ඒවා පරීක්ෂා කිරීමට ඒක නිලධාරීන්ට අයිතියක් තියෙනවා.
පරීක්ෂා කරන්න පුළුවන්.
එහෙමනම් ඒ පරීක්ෂා කරපු ඉඳන් මාරු කරලා
තියෙනවා. ඒකේ තියෙනවා ඒ නිලධාරීන් අතරේ විනය පිළිබඳ පිළිවෙතක්. ඒ පිළිවෙත අනුව ඒක කරන්න ඕනේ. ඒ අනුව නොකරච්ච නිසා තමයි එහෙම
දෙයක් වෙන්නේ. පරීක්ෂා කිරීම වල ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි. හොවිතානගේ මන්තුමා.
ගරු කතානායකතුමනි ඇත්තටම අපි කනගාටු වෙනවා මොකද අද මූලික මාතෘකාව මුදල් පනත පිළිබඳව. නමුත් අද විපක්ෂය කැමරාව මූලික කරගෙන මාධ්‍ය මූලික කරගෙන තමයි අද මේ සභාව
ඉතුරුනේ. නියෝජ්‍ය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ විවස්ථාවකට කුමන්ත්‍රණයක් කරලා ඒ කුමන්ත්‍රණය පරාජය කරන දවස තමයි අද. මොකද ඉතිහාසයේ කවදාවත් විවස්ථාවක් කුමන්ත්‍රණකාරීව බොහොම වංචාකාරීව තමන්ට බලය ලබා ගන්න කරපු ඒ කුමන්ත්‍රණය තමයි දහනම් විවස්ථාව සංශෝධනය කියලා කියන්නේ. මම ඒක වගකීමෙන් කියනවා. මොකද කවදාවත් මැතිවරණයකින් බලයක් ගන්න බැරි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා සූක්ෂමව කුමන්ත්‍රණකාරීව අවුරුදු 4 මාරක් පාර්ලිමේන්තු විසිරුවන්න නැතුව බලය තබා ගන්න තමයි ඒ සංශෝධනය ගෙනාවේ. ඒ වගේම ඒ සංශෝධනය අපි සියුම්ම පරීක්ෂා කරාම අධ්‍යයනය කරාම පස්සේ 2015 පෙබරවාරි 18 වෙනිදා මහින්ද සුළඟ දෙවන්ත ඒ නුගේගොඩ රැලියත් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා රටේ ජනතාව එක්රොක් වීමත් එක්ක පුටු රත්වීම තුල තමයි මෙන්න මේ 19 සංශෝධනය ගේන්න කටයුතු කරලා තියෙන්නේ. මොකද මේ සංශෝධනය පුරාම තියෙන්නේ රාජපක්ෂවරු කොහොමද මේ පාලනයට එන එක වළක්වන්නේ, ඒ වගේම දුර්වල රජයක් හදලා ඒ රජය තුලින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක ගැන එන්ජිඕ නඩ, ඒ වගේම සිවිල් සංවිධාන එකතු වෙලා තමයි මේ 19 සංශෝධනය ගෙනාවේ.
මන්ත්‍රීතුමා තව විනාඩි 2යි ඔබතුමා.
ඒ වගේම ගරු කතානායකතුමනි මට පොඩි වෙලාවක් දෙන්න. ලාල් විජේනායක මෙතන තියෙනවා. අපි ලාල් විජේනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරා කමිටුවක්. අන්නේ කමිටුවෙන් තමයි මේ සංශෝධනයට මේ 19 සිවස්සා සංශෝධනයට තොරතුරු රැස් කරගත්තේ. ඒ තොරතුරු ගත්තේ මහජනතාවගෙන් නම් අපි සෑහීමකට පත් වෙනවා. අපි සාධාරණව ගැන කසලකා බලමු. නමුත් සිවිල් සංවිධාන ඊනියා එන්ජිඕ ඒ වගේම සීමිත පිරිසකගේ අදහස් අරගෙන තමයි මෙන්න මේ සංශෝධනය ඉදිරිපත් කරේ. ඒ වගේම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම ජනාධිපති කැබිනට් මූලික ව්‍යුහයක් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් එයට කිසිසේත්ම ගැළපෙන්නේ නැති පාර්ලිමේන්තු කැබිනට් සංශෝධනයක් එක තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ විව්‍යය හදලා තියෙන්නේ. ඒක හරියට උදාහරණයක් විදිහට කියනවා නම් අපි තනි තට්ටුවට අත්තිවරන් දාපු ගෙදරකට තට්ටු තුනකට ගයක් හදපු වගේ කාරණාව. මොකද ඒක නිසා තමයි ඒ 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 2019 නොවැම්බර් වෙනකොට මේ රට ආර්ථික වශයෙන්
නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවේදී එතුමා මේ ලාල් විජයනායක කමිටුව අනුව තමයි 19 ගෙනාවයි කියලා එතුමා පවසනවා. මේක ඇත්තට මේ සභාව නොමග හරිනහා වැරදි මතයක්. ලාල් විජයනායක කමිටුව පත් කරේ පෞගේ අවුරුදු 4 තුළ අලුත් ව්‍යවස්ථාවක් ගේනහා අදහස් ගන්න තමයි මේ කමිටුව පත් කරේ.
ප්‍රීති ප්‍රශ්න නැහැ මන්ත්‍රී.
නෑ මම කතානායකතුමනි වගකීමෙන් කියන්නේ, මොකද ඒ කමිටුවේ දීච්ච කාරණා විශේෂම සැලකිල්ලට ගත්තා. මොකද එහෙම නැත්නම් මේ දානවිවස සංශෝධනය
කියන කාලේ අවසන් මන්ත්‍රීතුමා
ඒ වගේම කතානායකතුමනි මට තප්පර 30ක් දෙන්න. මොකද මේ 19 වෙනි විවස සංශෝධනය
අද කාලේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ උදේ ඇතුණු තත්ත්වයක් එක්ක. ඒ නිසා කරුණාකරලා කාලේ කළමනාකරණය කරගන්න උදව් කරන්න.
හරි හරි බොහොම සුදුසුයි.
ගරු සංකේන් රාසමරිකාර මන්ත්‍රීතුමා,
ගෞරව ප්‍රදී සභානායකර් අවර්ලේ, இன்றைய தினத்தில் நான் இந்த இடத்தில் மட்டக்களப்பு மாவட்டத்தில் நேற்றைய தினம் நடந்த ஒரு சம்பவத்தை பற்றி ஒரு பதிவு ஒன்றை பதிவிடலாம் நினைக்கின்றேன். நேற்றைய தினம் மட்டக்களப்பு மாவட்டத்தில் அம்பிட்டியை சுமன்ரத்ன தேரர் என்ற ஒரு தேரரின் நடாவடித்தனத்தை பற்றி இந்த இடத்தில் நான் நிச்சயமாக சில வார்த்தைகள் சொல்லத்தான் வேண்டும். அந்த வகையில் மட்டக்களப்பு மாவட்டத்தை சேர்ந்த ஏனைய பாராளுமன்ற உறுப்பினரும் ஏனைய கட்சியை சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களும் இந்த சபையில் இந்த விஹாராதிபதியை எதிராக சில கருத்துகள் உங்களை பாராளுமன்றத்துக்கு அனுப்பிய மக்களுக்காக நீங்கள் பேச வேண்டும் என்ற ஒரு வினவான ஒரு கோரிக்கையை முன்வைத்து இந்த இடத்தில் சிங்கள மொழியில் நான் பேச நினைக்கின்றேன். அத்திரம கரு நியோஜ கதாநாயகத்துமணி, ஈயே தினே பங்குடாவளி கியன பிரதேசே மடக்களப்பே செங்கலடிவல புராவித்யா டெபார்ட்மெண்ட்டுவட்ட ஐடி கீழ கியன இடமக்க, ஏ கியன அக்கர பாகயாக் புராவித்யா டெபார்ட்மெண்ட்டுவேங் வெங்கர்ல தீர தீனவா ඒ අවට තියෙන ඉතුරු අක්කර 20 කුඹුරු කරන්න පුළුවන්, ගොවිතැන් කරන්න පුළුවන් කියලා තිබ්බා. ඇත්තරම මේ අගමැතිතුමාගේ අද මේ යෝජනා කරලා තියෙන එතුමාගේ අමාත්‍යාංශය තියෙන නිසා, එතුමා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් යෝජනා කරලා තියෙන යෝජනාවල තියෙන නිසා එතුමා තිඳලා තිබ්බා නම් හොඳයි. ඇත්තරම මේ පූජ්‍ය අම්පිටියේ සුමන්රත්න මේ ස්වාමින් වහන්සේ ඇවිල්ලා ඊයේ ගිහිල්ලා එතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ අක්කර භාගයක ඉඩමක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති කියලා උසාවියේ නියෝගයක් අරගෙන තිබ්බා. ඒ අවස්ථාවේදී ඒ උසාවි නියෝගයටත් විරුද්ධව ඇත්තටම මේ අවස්ථාවේ ඉතාමත් දුකයි. මොකද එතන පොලිසිය නිලධාරීන් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට ඒ උසාවි නියෝගය පෙන්වම ඒ අවස්ථාවේ නීතිපතිතුමාගේ මෑණියන්වත් ඒ ස්වාමීන් වහන්සේ එතන මතක් කරලා තිබ්බා. ඇත්තටම මේ අම්පිටියේ සුමනරත්න විහාරාධිපතිවරයා දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පහර දෙන්න ගිහින් තියෙනවා, ග්‍රාම සේවකලාට පහර දෙන්න කියලා තියෙනවා, පොලිස් නිලධාරීන්ට පහර දෙන්න කියලා තියෙනවා, සීබී එකේ කරන්ට් කපන්න ගියාම පහර දෙන්න කියලා තියෙනවා. හැබැයි මෙතුමා මේ ස්වාමීන් වහන්සේ විරුද්ධ කිසිම නීතිමය පියවරක් තාම මේ වෙනකොට අරන් නැහැ. එතුමම මේ ස්වාමීන් වහන්සේම කියනවා එතන ස්වාමීන් වහන්සේට විරුද්ධව උසාවියේ නඩු 70ක් තියෙනවා කියලා. ඉතින් උසාවියේ නඩු 70ක් තිබිලා තාම මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව කිසිම තීන්දුවක් අරන් නැහැ කියන එක ඉතාමත් දුකට දුක් වෙන්න ඕන කාරණයක්. මොකද ඇත්තටම මේ ඇත්තටම මඩකලපුවේ ඉන්න තරුණයින් දිගින් දිගට මේ වගේ මේ උසාවියෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම ඊයේ ඒ පහර දීලා තියෙනවා ඒ රජයේ සේවකයෝ දෙතුන් දෙනෙක්ට. ඒකේ ලාල් ජයන්ත කියලා ඇත්තටම සිංහල රජයේ සේවකයෝත් ඉන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. ඉතින් මේක දෙමළ මිනිස්සුට දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇත්තට රජයේ සේවකයන්ට අපහාස කරන, රජයේ සේවකයන්ට පහර දෙන මේ ප්‍රශ්නේ ගැන ඇත්තටම මේ අවස්ථාවේ බලන්න ඕනේ. මොකද දිගින් දිගටම රජයේ සේවකයන්ට පහර දුන්නොත් එහෙම රජයේ සේවකයන්ටත් වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙදි මඩකලපුවේ නෙවෙයි ලංකාවේ ඉන්න තරුණ තරුණයින් මේකට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තා. මොකද්ද මේ රටේ
තවත් විනාඩි දෙකයි
මේ රටේ අනාගතය ගැන අපි කල්පනා කරන්න වෙනවා. ඇත්තටම මේ පසුගිය කාලේ මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාව ගැන සමාජ මාධ්‍යවල ගොඩක් ප්‍රශංසා කරලා තිබ්බා. ඇත්තටම අද මම ස්වාමින් වහන්සේ කෙනෙක් කරා කියලා මේ වැරද්දක් කියන එක නිසා දැන් මට විරුද්ධව ගොඩක් ඒවා කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක ස්වාමින් වහන්සේ කෙනෙක් ගැනද කවුරු ගැනද නෙමෙයි, මේ රජයේ සේවකයෝ ගැන තියෙන ප්‍රශ්නයක්. මොකද රජයේ සේවකයන්ට පහර දුන්නම කොහොමද මේ රජයේ සේවකයෝ මේ ඇත්තටම වැඩ කරන්නේ? ඇත්තටම ඒක නිසා මේක දේශපාලනයෙන් පිට මේ ස්වාමින් වහන්සේ මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ ඇවිල්ලා ඉන්නකොටත් මඩ කලපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධවත් උද්ඝෝෂණයක් කරලා ඇරස් කරා. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධවත් ඇරස් කරා. හැබැයි තාම කිසිම නීතිමය පියවරක් අරන් නැහැ. මේක දිගින් දිගටම ගියොත් එහෙම මේ මඩකලපේ ජනතාව අතර නිකන් හිතමනාපයක් ඇති වෙන කාරණයක් බවට මේක පත් වෙනවා. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. ඇත්තටම මේ ස්වාමින් වහන්සේගෙන අස්ගිරියේ මහානායකවරුනොත් මල්වත්තේ මහානායකවරුත් අරගෙන මේ ස්වාමින් වහන්සේට පුනරුත්ථාපනය හරි කරන්න වෙනවා. හැබැයි දැනට කරන්න තියෙන මොකද, දැනට රජයේ සේවකයෝ 3 දෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා. වහාම ඒ කට්ටියව ඒ ස්වාමීන් වහන්සේව ඇරස් ගන්න කියලා මම මේ සභාවෙන් ඉල්ලනවා. මොකද පොලිස්පත්තුමාට අගමැතිතුමාට ජනාධිපතිතුමාට මේක මම දන්වන්න ඕනේ. මොකද ඇත්තටම අපි ස්වාමීන් වහන්සේට අපිත් ගරු කරනවා. ස්වාමීන් වහන්සේලා කියන්නේ පූජකතුමන්ලා කියන්නේ අපි ගරු කරන්න ඕන කට්ටිය. අපි දෙමළ සිංහල මුස්ලිම් නේ ඕන පූජක කෙනෙක්ට ගරු කරන්න ඕනේ. හැබැයි මේ පූජකතුමත් ඒ පූජකතුමාගේ ඇසිරිම තියෙනවා. මොකද මම දැක්ක සමාජ මාධ්‍යවල ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීනි ඔබ වහන්සේ වගේ අය හිටිනගෙන තමයි මේ සිංහල ජාතිය බේරන්න පුළුවන් කියලා ඒ සමාජ මාධ්‍යවල කියලා දෙනවා. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේලාට අපි ඇත්තටම ගරු කරනවා. ඒක නිසා දිගින් දිගටම මේ ගරුත්වය තියාගන්න ස්වාමීන් වහන්සේලාගේ ගරුත්වය තියාගන්න මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි මේ ලංකාවේ ඉන්න සියලු රජයේ සේවකයන්. මොකද රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ඇත්තට මේක ගැන අපි බලන්න ඕනේ. මොකද රජයේ සේවකයන් නැත්නම් ඉදිරි අනාගතේ වැඩ කරන්නත් බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන් මේක ගැන හොයලා බලලා මේකට තීන්දුවක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්නම් මම දන්නවා තප්පරයයි. ඇත්තරම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම අපි ඇත්තරම අපිත් ඕන පූජකවරයෙක් දැක්කම අපි ඇවිල්ලා අධිකාරම් වඳින්න හිතෙන්න ඕනේ. බෞද්ධ ආගමට අනුව අපි මේ ස්වාමීන් වහන්සේ දැක්කම ඉතිපිසෝ භගවා ගාථාව තමයි අපි ඔක්කොම කියන්න ඕනේ කියලා කියන්න වෙනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි.
ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය.
ගරුණියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මූලාසනයේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඔබතුමාට පත්වීම පිළිබඳ සුභාශිංසන එකතු කරනවා. විශේෂයෙන්ම අපි ඇත්තටම කනගාටු වුණා විපක්ෂය මේ 20 වෙනි සංශෝධනයක් අරගෙන අද උදේ විශාල කලබගෑනියක් කෙරුවා. හැබැයි ඔය වේදනාව තිබුණ නැහැ. පාස්කු ප්‍රහාරය 2019 අප්‍රියල් 21 වෙනිදා මේ රටේ ජනතාව 350 මැරිලා 500ක් විතර අදත් ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ ගැන දැනුවත් කරලා තියෙද්දි 20 වෙනිදාත් කියනකොට හෙට දවස වෙනකොට පල්ලි වලට ප්‍රහාර එල්ල කරනවා, හෝටල් වලට ප්‍රහාර එල්ල කරනවා කියලා එදා ඒ ගැන කිසිම සැලකිල්ලක් ගන්න නැතුව කිසිම ජනතාවගේ ජීවිත බේරා ගන්න බැරි වෙච්ච ඒ අය අද 20 වෙනි සංශෝධනයක් අල්ලගෙන පාර්ලිමේන්තුවේ කරන මේ උද්ඝෝෂණය ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. ජනතාව තමුන් එදා ආණ්ඩුවේ ඉන්නකොට තමුන්ගේ ජනතාව මැරෙන්න තියෙන ජනතාව බේරගන්න හැකියාවක් තිබුණා. ඒ වගේම තමයි අද අපි දැක්ක පාස්කු කොමිසම ඉස්සරහට ගිහිල්ලා සමහර මන්ත්‍රීවරු අද අති උතුම් කාදිරණ උන්නාන්සේට නැවත මඩ ප්‍රහාර එල්ල කරන උන්වහන්සේ දැනගෙන මේක උන්වහන්සේට වළක්ව ගත්තේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියා කියලා අපි පැහැදිලිව කියන්න ඕන. කතෝලිකයෙක් හැටියට පාස්කු උත්සවය සමරන්නේ ආලෙලුය සෙනසුරාදා මැදේම රාත්‍රී 12ට මිසක් පාස්කු ඉරිදා දින නෙමෙයි. ඒ නිසා අද අති උතුම් කාඩිනල් උන්වහන්සේට කරන මේ මඩ ප්‍රහාර නවත්වන්න කියලා අපි ඒ මන්ත්‍රීවරුන්ගෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. මොකද ආගමික නායකයන්ට ප්‍රහාර එල්ල කිරීම ඉතාමත්ම නින්දිතයි. ඒ වගේම අපි දැක්ක පෞගිය කාලය තුල ගරුතර මහා සංඝරත්නයට විශාල වශයෙන් මඩ ප්‍රහාර දියත් කෙරුවා. ඒවකට ආණ්ඩුව ගරුතර මහා සංඝරත්නය හිර කෙරුවා. දැන් අද අති උතුම් කාඩිනල් උන්වහන්සේ අල්ලගෙන උන්වහන්සේට මඩ ප්‍රහාර එල්ල කරන එක ගැන අපේ කනගාටුව සහ දැඩි අප්‍රසාදය මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම තමයි අද කතා කරුවා මේ 42 දෙනා හිටියේ එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනකොට කියලා. හැබැයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 19ට අත ඉස්සුවේ 20 වෙනි සංශෝධනය ගේනවා කියලා. ඒ කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒ පොරොන්දුවත් එක්ක තමයි 19ට එදා සහයෝගය පළ කරුවේ. හැබැයි 19 ගෙනාවා 20 ගෙනාවේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කරනකොට අපිට අහන්න සිද්ධ වෙනවා එදා රජය මහ බැංකුව අධිපතිතුමා පත් කරනකොට ඉහළම තනතුරකට පත් කරනකොට ද්විත්ව පුරවැසිභාවය ගැන ඇයි සැලකුවේ නැත්තේ. එදා මහ බැංකුව විශාල හොරකමක් වංචාවක් සිද්ධ වෙලා අදත් ඔහුට විරුද්ධව කටයුතු කරගන්න බැරි වෙලා තියෙන්නේ. එදා ඒ ද්විත්ව පුරවැසිභාවය ගැන හිතුවනම් මම හිතන්නේ ඒ වංචාවත් වළක්ව ගන්න තිබුණා. ඒ වගේම ඒ දූෂිත ක්‍රියාවන් කරපු අයට විරුද්ධව කටයුතු කරන්නත් තිබුණයි කියන එකත් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අද විවාද වෙන්නේ මේ නියමයන් කිහිපයක්. මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2006 අංක 11 දරන මුදල් පනතේ සම්බන්ධව විශේෂයෙන්ම චිත්‍රපට ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ධ සම්බන්ධයෙන් මේ පිටරටින් එන චිත්‍රපට වාණිජ වැඩසටහන් ගෙනීමේදී බද්ධක් අය කෙරුවා. නමුත් මේ මාර්තු කොරෝනා සමයේදී අපේ නාට්‍ය කලාව ඒ වගේම චිත්‍රපටි නිෂ්පාදනය කරගැනීමේ ගැටලුවක් තිබුණා. ලොක්ඩවුන් වෙලා ඒ ඔවුන්ට රූගත කිරීමේ ගැටලු නිසා ඒ බද්ධ අහෝසි කෙරුවා. ඒ නිසා විදේශ ටෙලිනාට්‍ය මේ රටේ රූගත කිරීමට අවස්ථාව ලැබෙන. හැබැයි අපි මේ ගැන විශේෂයෙන්ම මේ බද්ධ ගැන අපි කතා කරන්න මොකද විදේශ ටෙලිනාට්‍ය ඒ වගේම චිත්‍රපට ලංකාවේ හඳුන්වා දීම තුළ ලංකාවේ කලාව අභාවයට යනවා ඒ වගේම ලංකාවට ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති විශාල අපිට නොගැලපෙන හරපද්ධතියෙන් ලංකාවට ඇතුළු වන විශේෂයෙන් අපේ දරුවන්ගේ ආකල්ප ඒ වගේම දරුවන්ගේ හැසිරීම් රටාවන් වලට ඉතාමත්ම ඍණාත්මක ලෙස බලපාන සංස්කෘතියක් අපේ රට තුළට ඇතුළුවීමේ ගැටලුව තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ රටේ කලාව අපේ රටේ චිත්‍රපට කලාව නාට්‍ය ඒ වගේම අපේ රටේ තියෙන ඒ සෞන්දර්යාත්මය අපේ සංස්කෘතිය තුළ එකතු වෙච්ච උරුමයන් අපි ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕන කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. මොකද මේ ආචාර ධර්ම සිරිත් විරිත් ගුණධර්ම හැදියාවන් අපි හැමදේම මගේ කාලය අවසන් නිසා ගරු නිජෝංච කතානායකතුමනි මගේ කතාව ඉතිරි කොටස සභාව හැන්සා ගත කිරීම සඳහා සභාගත කරන්න අවසරය ලැබෙනවා. බොහොම
ස්තුතියි. ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත ඇත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරන දවසක්. අපි දන්නවා 18 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති බලතල සහිත ව්‍යවස්ථාවක් නැවත ප්‍රතිස්ථාපනය වුණා. ජයර් ජයවර්ධන ජනාධිපතිවරයා මේ රටේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ ආර්ථිකමය උමනාවන් පදනම් කරගෙන. ඒ තමන්ගේ කොල්ලකාරී ආර්ථික උමනාව බලහත්කාරයෙන් ජනතාව මත පටවන්න තමයි එදා ඒකාධිපති බලයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවේ. ලෝකේ පුරා පැනනගිච්ච නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලංකාවටත් බලහත්කාරයෙන් පැටවීම තමයි ඔහුගේ උමනා වුණේ. ආරම්භයේදී ධර්මිෂ්ඨ පාලනයක් ලෙසින් සනිටුවන් වුණත් ඒ අවසන් වුණේ කොහොමද කියන එක මෙරටේ ජනතාව දන්න. ඒ අත්දැකීම තියෙන රටක පුරවැසියෝ විදිහට එවැනි බලයක් සහිත ව්‍යවස්ථාවක් අපිට එපා කියන හඬනගීම සිද්ධ වුණා. එනිසාම තමයි ඊට පසුව බලයට පත්වෙන්න උත්සාහ කරපු හැම ජනාධිපතිවරයෙකුටම මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන පොරොන්දුව ජනතාවට දෙන්න උනේ. ඔවුන් ඒ පොරොන්දුව කැඩුවා වුණත් ඒ පොරොන්දුව දෙන්න උනේ ජයර්ගේ ව්‍යවස්ථාව කොයිතරම් කුරිරුද කොයිතරම් දරුණුද කියන එක මේ රටේ ජනතාව අත්දැකපු නිසා. ඒ වෙනස් කිරීම ඉලක්ක කරගෙන තමයි 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවේ. එදා පොදු පෙරමුණ දේශපාලන වශයෙන් අර්බුදයට පත් වුණා. ආණ්ඩුව කඩාවැටෙන්න කිට්ටු වුණා. ඒ මොහොතේ තමයි ජනතා විමුක්ති පෙරමුණ අපි මැදිහත් වෙලා එවකට තිබිච්ච ආණ්ඩුව පරිවාසයකට ලක් කරලා අපේ රටේ පළවෙනි වතාවට ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරේ. ඒ ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරනකොට අපි එදා කොන්දේසි ගණනාවක් දැම්මා. ඒ එකක් තමයි අමාත්‍ය මණ්ඩලය 20 අඩු කරන්න කියන කොන්දේසි. ඒ වගේම ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරන්න එදා හිටපු ජනාධිපතිනිය රටේ ආර්ථිකය ඍණ තත්ත්වයට වැටලා තියෙද්දි අපිට මතකයි දියවන්නා ඔයේ දැවැන්ත ජනාධිපති මන්දිරයක් හදමින් එහි වැඩ ආරම්භ කරමින් තිබුණා. කෝටි ගාණක් වේදම් කරමින් තිබුණා. අපි තවත් කොන්දේසියක් ඉදිරිපත් කරා ඒ ජනාධිපති මන්දිරය ඉදිකිරීම වහාම නතර කරන්න. ජනතාවාදී කොන්දේසි ගණනාවක් මත තමයි එදා 17 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් වුණේ. ඒ අනුව තමයි ඒ 78 ව්‍යවස්ථාවේ අසීමාන්තික බලතලයන් ටිකක් අඩු වුණේ. නමුත් ඒ ක්‍රියාවට නැගුණේ නැහැ. 2005 පස්සේ නැවත ඒකාධිපත්‍යය කරා රට තල්ලු වුණා. 2010 ජනාධිපතිවරණ අවසන් වෙච්ච ගමන් මේ අද වගේම 18 සංශෝධනය ගෙනාව. එදත් ආණ්ඩුව ඉස්සෙල්ලම කරේ ජනාධිපතිවරයාගේ බලය වැඩි කරගන්න 18 සංශෝධනය ගෙනාපු එක. එදා මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු අද වගේම කෑකෝ ගහලා එදා ඒ 18 සංශෝධනයට අත ඉස්සුවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් අත ඉස්සුවා. පූජ්‍ය අතුල්ලිය රතනහාමුදුරුවෝත් අත ඉස්සුවා. හැබැයි පසු කාලේ අපි දැක්කා මුළු රටම දැක්කා ඒ අත උස්සපු ගොඩක් අයට සිද්ධ වුණා තමන් අත උස්සපුක වැරදි කියලා පිළිගන්න. සමහර අය ජාතියෙන් සමාව ගත්තා 18 අත ඉස්සුප් එක වැරදි කියලා. මට සමාවෙන්න අපි එදා 18ට අත උස්සු ප්‍රකට කියලා. මේ අදගෙන විශ්ව සංශෝධනය පළවෙනි පහර වදින්නේ, පළවෙනි කුළුගෙඩි පහර පතිත වෙන්නේ ආණ්ඩුවේම ඇමතිවරුන්ට, ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ට. අද විශ්ව ඕනි කියලා කෑ ගහන මන්ත්‍රීවරු, ඇමතිවරු තව අවුරුද්දකින් දෙකකින් අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේම පසුතැවෙනවා, ජාතිය ඉස්සරහා සමාව ගන්නවා. තමන්ට පහර වදිනකොට, තමන්ට විධායක බලයේ කුළුගෙඩි පහර වදිනකොට තමන්ට තේරෙනවා තමන්ට වැරදුනා කියන එක. හරි පැහැදිලි. විශ්ව සංශෝධනය ගේන්න කලින් දැන් කැබිනට් මණ්ඩලයේ හැසිරීම, විශ්ව සම්මත වෙන්න කලින් තත්ත්වය මේක නම් සම්මත වුණාට පස්සේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයට විශ්ව සංශෝධනය ඉදිරිපත් කරලා තිබුණේ අධිකරණ ඇමතිවරයා අරිසබ්‍රිය අමාත්‍යවරයා. කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරු ඉදිරිපත් කරපු වෙලාවේ ඒකට අනුමැතිය දුන්නා. මී කියන්නේ නැතුව හැමෝම එකඟතාවය පළ කරලා එදාම රජයේ මුද්‍රණාලයට ඒ ගැසට් පත්‍රය මුද්‍රණය කරන්න යව්වා. කසුකුසු ගෑවට, එක එක්කෙනා මිමුණුවට කිසි කෙනෙක් කොන්දපණ තියාගෙන බය නැතුව කෙලින් හිටගෙන කිව්වේ නැහැ මේකේ අඩුපාඩු තියෙනවා, මේකේ වෙනස් කරන්න දේවල් තියෙනවා, වෙනස් කරන්න ඕනි කියලා. හැබැයි අපි දැක්කා විස්ස එළියට ආවට පස්සේ රටේ ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ල වුණා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් තේරෙන පටන් ගත්තා පළවෙනි පහර වදින්නේ තමන්ටම කියන එක. ඒකත් එක්ක තමයි අගමැතිතුමාට සිද්ධ වුණේ කමිටුවක් පත් කරන්න. ඒ කමිටුවේ අරමුණ මොකද්ද? 15 වෙනිදා වෙනකොට ඒ විශ්ව සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කරලා වාර්තාවක් ලබා දෙන්න. ඉතින් අධ්‍යයනය කරන්න පත් කරපු කමිටුවේ කැබිනට් අමාත්‍යවරු 5 දෙනෙක්ම ඉන්නවා. ඒක ඉදිරිපත් කරපු අලිසබ්‍රිය අමාත්‍යවරයත් ඉන්නවා. ලොකුම විහිළුව ඒක.
ඔබතුමාට තවත් විනාඩි 2යි.
අද මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් මේ සංශෝධන ඉදිරිපත් කරත් අලිසබ්‍රිය අමාත්‍යවරයා. ඉතින් කැබිනට් එකේ අමාත්‍යවරු 5 දෙනෙක්ම ඉන්නවා. අත උස්සලා සම්මත කරලා නැවත අධ්‍යයනය කරන්නපත් කරපු කමිටුවේ. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න නැතුව තමයි කැබිනට් එකේදී අත උස්සලා තියෙන්නේ. දැන් විශ්සගෙන හාහුව ගියාට, කසුකුසුව ගියාට, විශ්සෙන් Tamanටත් අහිතකර දේවල් එනවා කියලා තැන් තැන්වල කතා වුණාට, ඊයේ කණ්ඩායම් නායක රැස්වීමේදීත් එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් කතා කරලා තිබුණා. කතා කරපු අයගේ කටවහපු හැටි ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කියනවා. වැඩි කතා කරන්න දුන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් කට අරිනකොටම ඒවා වහපු කටවල් වහපු හැටි ආණ්ඩු පක්ෂෙම ඇතුලෙන් එනවා. මේ ඩෝසර් කිරීම ඉස්සල්ලාම පටන් ගන්න තියෙන ආණ්ඩු පක්ෂේ. ආණ්ඩු පක්ෂේ ඩෝසර් කරනවා ඉස්සල්ලාම දෙවනුව විපක්ෂේ, තුන්වෙනුව රටේ ජනතාව. ඒක තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. මේකෙන් මොකද්ද මේ කරන්න සූදානම් වෙන්නේ? වෙන මොකක්වත් නෙමේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ බලහත්කාරයේ විදිහට මේ ජනතාව පීඩා විඳින මේ ආර්ථිකය බලහත්කාරය පාවිච්චි කරලා පාලනය කරන්න. අද හාල් කිලෝ එක රුපියල් 110යි 112යි. රජේ පාලන මිල කියනවා රුපියල් 98යි කියලා. රුපියල් 98 ලංකාවේ කොහෙවත් හාල් නැහැ. සම්බ කිලෝ එක මරදගහ මුල තොග වෙන දෙපළේ විකුරන්නේ රුපියල් 104ට. සම්බ හාල් අද ගොඩක් තැන්වල නැහැ. ඇයි ඒ? හාල් මාෆියාව පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ජනාධිපතිවරයා පහුගිය දවස්වල හාල් මෝල් ලිමියන් කැඳවල ලොකු පම්පෝරි කතා කිව්වා. ආණ්ඩුව ලොකු පම්පෝරි කතා කිව්වා. 3-2 බලයක් තියාගෙන, විධායක ජනාධිපති බලයක් තියාගෙන අද රටේ ජනතාවට හාල් ටික අඩුවට දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි මේ ආර්ථිකයේ තියෙන අර්බුදය. රුපියල් කෝටි 114ක ණය කන්දක හිර කරලා තියෙනවා. නිෂ්පාදනයේ කඩන් වැටලා තියෙනවා. ඇත්ත කතාව ගත්තොත් ආර්ථිකේ කඩන් වැටලා තියෙනවා. මේ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩ ගන්න මේ 3-2 බලයට බෑ. මේ විධායක ජනාධිපති බලයට බෑ.
කාලය අවසන් තමයි
අත්නොමතික බලය ඕනි, බලහත්කාරය ඕනි වෙන්නේ. අන්න එතෙන්ද තමයි බලහත්කාරය අත්නොමතිකත්වයේ ඕනි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතන මුදල් 50 සම්මත කරාට වැඩක් නැහැ. මේවා විගණනය කරන්න බලය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඒවා ඔක්කොම අද සීල් කරලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලය මුළුමනින්ම සීල් කරලා තියෙන්නේ. ඒ සීල් කිරීම තමයි විගණන කොමිසම අහෝසි කිරීම. ඒ සීල් කිරීම තමයි ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. රජයේ තියෙන ආර්ථික අර්බුදය වහගන්න,
ඒ
ජනතාව මත බලහත්කාරයෙන් පටවන්න ගේන මේ 20 සංශෝධනය හරහා අපේ රටේ ආර්ථිකයටත් බරපතල හානිදායක තත්ත්වයක් එනවා. අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටත් බරපතල හානිදායක තත්ත්වයක් එනවා. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා හෘද සාක්ෂියකට එකතුව ඡන්දය පාවිච්චි කරන්න, ඔබලාට එරෙහිව ක්‍රියාත්මක වන 20ට එරෙහිව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීමත් කරමින් සුවනතර වෙනවා.
ගාමිණී ජයනන්ද වෙළෙඹඩ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විවාදයට ගන්න නියමිතව තිබුණේ මුදල් පනත් සංශෝධන කෙටුම්පත් ගණනාවක ඉදිරිපත් කරලා තිබෙන නියෝග පිළිබඳව. නමුත් අපි දැක්කා උදේ පාර්ලිමේන්තුව ආරම්භ වෙනවා සමගම විපක්ෂය විසින් මේ 20 වෙනි සංශෝධනය කියන තවමත් පාර්ලිමේන්තුවේ විවාදයට ගත යුතු නොවන ලියවිල්ලක් පටලවා ගනිමින් මේ වැදගත් මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න තිබිච්ච කරුණු කාරණා යටපත් වෙන ආකාරයක්. මේ විනිමය සංශෝධන පනත්, මුදල් සංශෝධන පනත්, ආදායම් සංශෝධන පනත් පිළිබඳව ඉදිරිපත් වී තිබෙන කරුණු පිළිබඳව සංක්ෂිප්තව සැලකිල්ලට භාජනය කරපුවාම අපිට පේන දෙයක් තමයි, අපි දන්නවා රාජ්‍ය ආදායම එකතු කරලා දෙන ලංකාවේ ප්‍රධාන ආයතන ගණනාවක් තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාපදි දෙපාර්තමේන්තුව සහ ඒ හා බැඳුණු අනෙකුත් ආයතන ගණනාවක්. මේ ආදායමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතා විශාල ප්‍රතිශතයක් හොයලා දෙන අවස්ථාවක අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න අනුමත කරන්න යෙදිලා තියෙන මේ පනත් සංශෝධන වලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිසා මම කැමැති විශේෂ අවධානයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳව යොමු කරන්න. අපි දන්නවා 2012 දී පමණ මේ රජයේ ආදායම නිවැරදිව එකතු කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින් තමුන්නාන්සේ තමයි එදා නියෝජ්‍ය මුදල් ඇමති විදියට මේ විෂය පාලනය කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නායකත්වය දීපු කණ්ඩායමේ එක සාමාජිකෙක් විදියට හිටියේ. පටන් අරගෙන මුළු බදු එකතු කිරීමේ ක්‍රියාවලියම රේගු දෙපාර්තමේන්තුව හා සුරාපදි දෙපාර්තමේන්තුවත් රජයේ තියෙන ආයතන 23කුත් එක විට අරගෙන
තවත් විනාඩි 2යි
මේ සියලුම ආයතන එක පරිගණක පද්ධතියකින් යාකරලා බදු වංචාකාරයන් හඳුනාගෙන නියම රාජ්‍ය ආදායම එකතු කරන ක්‍රමවේදයක් පටන් අරගෙන රැමිස් රාජ්‍ය ආදායම් කළමනාකරණ පද්ධතිය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන ආවා. 2015 පත්වෙනු යහපාලන රජය විසින් පැවති දේශීය ආදායම් පනත සංශෝධනය කරලා මේ තිබුණ රැමිස් පද්ධතිය, ගොඩනගපු රැමිස් පද්ධතිය අකර්මණ්‍ය කළා, නව පද්ධතියක් ගොඩනගන්න යෝජනා කළා. එවකට වැඩිවෙමින් තිබූ රාජ්‍ය ආදායම, වැඩිවෙමින් තිබූ රාජ්‍ය ආදායම් ව්‍යුහය සමස්තම අභාවයට යවන්න ලැබුවා. මේ ප්‍රතිඵලය තමයි රාජ්‍ය ආදායම කඩාගෙන වැටීම. කඩු ගරු කතානායකතුමනි, ඒ ප්‍රතිඵල අපි පහුගිය කාලේ දැක්කා. සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කඩාගෙන වැටුණා. රජයේ ආදායම, රජයට ආදායම් උත්පාදනය කර ගැනීම පමණක්ම පදනම් කරගත්තු පනතක් ඉදිරිපත් කළා. සුළුහා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ, විශාල පරිමාණ ක්ෂේත්‍රයේ කාන්දු වීම ප්‍රමාණය ඉතා විශාල වශයෙන් ඉහළ යාමේ ප්‍රතිඵලය විදියට රැකියා අහිමි වීම, අපනයන ඇනහිටීම්, නිෂ්පාදන ආර්ථිකය ඉතා බරපතල විදිහට හානි වෙලා ආර්ථික පරිහානියකට ලක්වෙච්ච ආර්ථිකයක් තමයි මේ 2011 අතිගරු ජනාධිපති, 2019 11 මාසේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හම්බ වෙන්නේ. ඒ ආර්ථිකය සවිමත් කළා, ශක්තිමත් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යූහයක් සහිතව කුජලික අංශය ශක්තිමත් කළා. දේශීය ආර්ථිකය පණ ගන්නන්න පුළුවන්, කුළු ගන්නන්න පුළුවන් ස්වයං ආර්ථිකයක් ගොඩනැගීමේ සංශෝධන සහිතව තමයි මේ අද ඉදිරිපත් කරලා තියෙන පනත් සංශෝධන ටික ඉදිරිපත් කරලා තිබෙන්නේ. එයිදී මම තමුන්නාංශගේ අවධානයට කරුණු දෙකක් යොමු කරන්න කැමැති. එකක් තමයි අපේ කලින් කතා කරපු ඇමතිතුමිය සඳහන් කළා, මේ චිත්‍රපටි, විදේශ චිත්‍රපට හා නාට්‍ය රැගෙන ඇවිල්ලා බදු
රහිතව
විනාඩියක් දෙන්න කතානායකතුමනි, බදු රහිතව ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට දෙන අවසරය නම් මේ කොවිඩ් කාලේ දුන්නට කමන්නේ. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ අහෝසි කළ යුතුයි කියලා මා යෝජනා කරනවා. ලංකාවේ මේ වින්දනය සපයන චිත්‍රපටි, නාට්‍ය හා කලා ක්ෂේත්‍රයේ ඉන්න මේ කර්මාන්තය රැකගන්න නම් විදේශ චිත්‍රපටි ගෙනල්ලා, නාට්‍ය ගෙනල්ලා මේ ලංකාවේ දේශීය සංස්කෘතිය හා දේශීය චින්තනය විනාශ කරමින් මේ කරුණ ලබන ප්‍රදර්ශනය කිරීම වහාම නවත්තන්න බදු කියන මෙවලම
පාවිච්චි කළ
යුතුයි කියලා ප්‍රකාශ කරමින් මා නායන බොහොම ස්තුති.
ගරු 34 නායක මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ මගේ පළවෙනි කතාව අද මේ කරන අවස්ථාවේ ඇත්තටම මම ඉතාමත් කනගාටු වෙනවා. එක පැත්තකින් මේ රටේ මිලියන 22ක් වූ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් වලට බලපෑමක් වන 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මොහොතේ මට කතා කරන්න ලැබීම ගැන. 20 වෙනි සංශෝධනයට අපි මුලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ දේශපාලනික උවමනාවක් සඳහාම නෙවෙයි. 19 වෙනි විවස්ථාවේ තිබුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර අද 20 වෙනි සංශෝධනයෙන් එහෙම පිටින්ම උදුරගෙන තිබෙනවා. ඒ පනත ගැන සාකච්ඡා කරන්න වෙනත් දවසක් තිබෙන නිසා මම ඒ ගැන සඳහන් කරන්නේ නැහැ. නමුත් සමග ජන බලවේගයේ හැටියට අපි 20 වෙනි සංශෝධනය ප්‍රතික්ෂේප කරන පමණක් නෙවෙයි, අපි ඉල්ලන්නේ රටට නීතියක් සම්පාදනය කරන්නේ, විවස්ථාවක් සකස් කරන්නේ පාලකයන්ගේ උවමනාවට නෙවෙයි. ඒ නිසාම මෙවැනි අනපනතක් විවස්ථාවක් ගේනවා නම් ඒ පිළිබඳව විපක්ෂයේ අදහස් උදහස් එක්ක සාකච්ඡා කරලා රටට හොඳ නීතියක් සම්පාදනය කිරීම පිළිබඳව අපේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අවාසනාවට වගේ බොහෝ දෙනෙක් හිතනවා බලයට පත් වුණාම නීතිය කියන්නේ පාලකයන්ගේ අවශ්‍යතාවය කියලා. හැබැයි නීතිය කියන්නේ, විවස්ථාව කියන්නේ පාලකයන්ගේ උවමනාවට සකස් විය යුත්තක් නොවෙයි, එය ජනතාවගේ අවශ්‍යතාවයට සකස් විය යුත්තක් කියන එක අපි මුලින්ම පෙන්ලා දෙන්න කැමතියි. මම ඒ ගැන ඊට වඩා කතා කරන්නේ නැහැ. නමුත් අද මේ ඉදිරිපත් කරලා තිබෙන මූල්‍ය පනත් කීපය, ඒ වගේම මේ රෙගුලාසි කීපය දිහා බලපුවම අපිට නොකියාම බැරි දෙයක් තිබෙනවා. ඒක තමයි අපි පිළිගන්න ඕන රටේ ආර්ථිකයේ මහා කඩාගෙන වැටීමක් දැන් ලක් වෙලා තිබෙන්නේ. ඒ කඩාගෙන වැටීම COVID-19 වසංගතයට වහන්න බෑ. ඒ COVID-19 වසංගතය නිසාම නෙවෙයි, ඒ කඩාගෙන වැටීමට මූලිකම හේතුව තමයි ආණ්ඩුව අනුගමනය කළපු ආර්ථික ප්‍රතිපත්තීන් පහුගිය මාස කීපෙම ඉතාමත් වැරදි සහගතයි. මම එක කාරණයක් ඔබතුමාට කියන්නම්. ඒක තමයි විශේෂයෙන් මේක සඳහන් කරන්න හේතුව, පහුගිය දවසක මම දැක්කා අජිත් නිවාත් කබ්‍රාල් මැතිතුමා ප්‍රකාශයක් කළා තිබුණා ඩේල් නිවුස් පුවත්පතට, ලංකාව ණයබරින් නිදහස් වීම වෙනුවෙන් ආර්ථිකයේ සියලු අංශ පරිත්‍යාග කරන්න ඕන කියලා. මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්. අපි ණයබරින් නිදහස් වෙන්න ඕනේ, ඒ සඳහා අපි උපාය මාර්ග අනුගමනය කරන්න ඕනේ. හැබැයි ආර්ථිකයේ සියලු අංශ ණයබර වෙනුවෙන් උකස් කරන්න ලෑස්ති වුණොත් මොකද්ද අපේ රටේ අනාගතේ? දැන් බලන්න එක උදාහරණයක් මම කියන්නම්. ආණ්ඩුව ජනාධිපතිවරයා පත් වුණු වහාම මේ රටේ ජනතාව ඉල්ලපු දෙයක් නෙවෙයි 15%ක් තිබ්බ වැට් බද්ද 8%කට අඩු කරා. මේක බැලූ බැල්මට ජනතාවට දුන්නු සහනයක් බව පේනවා. හැබැයි එහෙම දෙයක් නෝනේ. වැට් බද්ද 15%ේ සිට 8 දක්වා අඩු කිරීම හලහා රටේ ජාතික ආදායම බිලියන 700ක් අපිට අහිමි වුණා. ඒ විතරක් නෙමෙයි, ඒ සති 3කට පස්සේ ඒ ගත්ත ක්‍රියාමාර්ගය හරහා රාජ්‍ය ආදායම 25%කින් 15%ට ගියා. ඒ වගේම මිලියන 12%කට සීමා කරලා තිබ්බ බදු අය කිරීමේ ප්‍රතිශතය මිලියන 300ක් දක්වා ආණ්ඩුව වැඩි කරා. කාටද මේකෙන් සහනයක් ලැබුණේ? මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, තමන්ගේ හිතවතුන්ට, හෙංචයියලන්ට සමහර විට මේකේ වාසි ලැබෙන්නේ නැති. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට මේකේ වාසියක් ලැබුණාද? ඒ වාසිය ලැබුණා නම් ඒ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සහනදායි ආර්ථිකයක් නිර්මාණය වෙන්න ඕනේ. බඩුමිල මේ විදිහට සීමාවකින් තොරව වැඩි වෙන්නේ නැහැ. ඔබතුමා දන්නෝ, අද වෙළඳපොළට ගියාම මිනිස්සු නගන ලොකුම වැසවිල්ල තමයි ජීවත් වෙන්න අමාරුයි, බඩුමිල දවසෙන් දවස වැඩි වෙනවායි කියලා. එහෙනම් අපි කියන්නේ මේ කොරෝනා වෛරසයේ හමුවේ එක පැත්තකින් අපේ ආර්ථිකයේ පල්ලම් බැසීමට පටන් අරගෙන, ඒ වගේම ආර්ථිකයේ කඩාගෙන වැටීමට ලක් වෙලා, මේව ගැන හිතන්න ඕනේ. අපි මේ විවස්ථා ගෙනල්ලා අපිට බලය පවර ගන්න නීති රීති සම්පාදනය කිරීම නෙමෙයි මේ මොහොතේ මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන මූලිකම යුතුකම. ඒ යුතුකම තමයි රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය වැඩි කරන්න, රටේ ආදායම් වැඩි කරන්න, මේ පවතින තත්ත්වයට මූණ දෙන්න පුළුවන් විදිහට අපි මේ ක්‍රමය වෙනස් කරගන්න හැම දනාම එකට එකතු වෙලා ව්‍යායාමයක ඉදීම තමයි කළ යුතුව තිබෙන්නේ. බලන්න 19 මේ සංශෝධනයේ තිබුණු මූලික ලක්ෂණ සියල්ල උදුරා දමලා රටේ ආර්ථිකයට ජනතාවට හොඳක් කරන්න පුළුවන්. ඒ වගේම 19 විවස්ථාවේ තිබුණු සාධාරණ සාධනීය කාරණා විසිකලා දාලා ඒකෙන් බඩකට පිරෙනවද, ජනතාවට සහනයක් ලැබෙනවද? එහෙම දේවල් නෙවෙයිනි අපි අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් මම කියනවා මේ වෙනකොට COVID-19 වසංගතය නිසා අපි අර්බුද කීපයකට මුහුණ දෙලා තිබෙනවා. එකක් තමයි විදේශ ශ්‍රමිකයන්ගේ එවන මුදල්, ප්‍රේෂණය කරන මුදල් 32%කින් අඩු වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ අපේ ආදායම 70%කින් විතර පහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම ආනයන අඩු උනායි කියලා කියන 6.5%කින්. හැබැයි ආනයන අඩු වෙලා තියෙනවා 10%කින්. නමුත්
අපේ අපනායන ආදායමත් ඊට වඩා ප්‍රතිශතයකින් අඩු වෙලා. එතකොට අපි අහන්නේ මොකක්ද අනුගමනය කරන උපාය මාර්ගය විය යුත්තේ? 2017-18 අවුරුදු දෙක තමයි අවුරුදු 63කට පස්සේ රටේ රාජ්‍ය ආදායම් වැඩි වුණු වර්ෂය. නමුත් මාස 3-4ක් ඇතුළත රාජ්‍ය ආදායම් 125කට අඩු කරගත්තා නම් එහෙනම් ආණ්ඩුවේ හෝ ඒ වගේ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉස්සරහට ගිහිලා තියෙනවද කියලා අපි අහන්න ඕනේ. අපි කියනවා මේකට උපාය මාර්ගයක් හැටියට ආණ්ඩුව පහුගිය දවස්වල කිව්වා සම්පූර්ණයෙන්ම ආනායනය තහනම් කරනවායි කියලා. දැන් ආනායනය තහනම් කිරීම හරහා මොකද වුනේ? රටේ සල්ලි නැහැ, විනිමය නැහැ. ඒ නිසා අපි අඩු කරනවායි කියලා එකපාර මේක වහලා දැමීම නිසා කඩාගෙන වැටෙන අනිත් පැත්තේ රටේ ආර්ථිකය, ආදායම් මාර්ග, රැකියාවල්, කර්මාන්ත මේව ගැන අපි හිතන්න ඕන. දැන් උදාහරණයක් ඇරෙද්දී මම කියන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමනි, විශාල භාණ්ඩ හිගයක් දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒක කෑම බීම ගැන පමණක් නෙමෙයි, මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, ඒ වගේම අනිකුත් ක්ෂේත්‍රවල අපි තාමත් සර්ව සම්පූර්ණ වෙලා නැහැ. එහෙමනම් ඒවා බැඳිලා තිබෙන්නේ ආනායන භාණ්ඩ මත. ඒ නිසා ඒ කඩාගෙන වැටීම
විනාඩි දෙකක් පමණ
තියෙනවා. ඒ කඩාගෙන වැටීම අපි වළක්ව ගන්න සමබර ආර්ථික ප්‍රතිපත්තියකට යා යුතු තිබෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ දැන් ලංකාවේ ඔබතුමා දන්නවා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ටයිල් කර්මාන්තයේ. ටයිල් කර්මාන්තයේ අපි තාමත් 30%-35% ප්‍රමාණයක් විතරයි සැපයීම් කරන්න පුළුවන් දේශීය වශයෙන්. නමුත් පිටරටින් ගෙනල්ලා තමයි මේ ඉතුරු කර්මාන්තය සම්පූර්ණ කරන්න අපේ ඉදිකිරීම් කර්මාන්තය සාර්ථකව කරගෙන යන්නේ. නමුත් එය වහා නවත්තා දැමීම හරහා අපේ ඉදිකිරීම් කර්මාන්තය වැටිලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අද සැබෑම තත්ත්වය රටේ ඍණ ආර්ථිකයක් නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම ඒ ඍණ ආර්ථිකය නිර්මාණය වීම හරහා අවුරුදු කීපයක් ඉස්සරහට යනකොට අපේ ආර්ථිකයේ මූණපාන බරපතල තත්ත්වය අපිට දැන් පැහැදිලියි. එකක් තමයි මම දැක්කා ලෝක බැංකුව නිකුත් කරපු අලුත් වාර්තාවක තිබෙනවා, 2021 වෙනුවෙන් නිකුත් කරපු වාර්තාවක. අපේ රටේ ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම ආදායම් මට්ටමේ සිට පහළ ආදායම් මට්ටමට වැටිලා. ඒ කිව්වේ අපේ ඒක පුජ්‍යල ආදායම පහළට ගෙහෙල්ලා. අපේ ණය බර වැඩි වෙලා මූල ස්ථාවරත්වය කඩාගෙන වැටිලා. ඒ වගේම ආදායම් තත්ත්වය, රාජ්‍ය ආදායම් තත්ත්වය වැටිලා. ඉතින් අපි කොහොමද කොරෝනා ව්‍යසනයත් එක්ක රට ඉස්සරහට ගන්න අලුත් උපාය මාර්ගයක් තිබෙන්නේ? අද දක්වම අපි දැක්කේ නෑ ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග හරහා එවැනි උපාය මාර්ගයකට වැඩපිළිවෙලකට යනවායි කියලා. මේ වෙනකොට කොරෝනා ව්‍යසනය නිසා අභියෝගෙ ඉල්ලමුණු ආයතන 14,000ක් තිබෙනවා. ආණ්ඩුව කිව්වා ඒ ආයතන 104ක සහනදායී ණයක් දෙනවායි කියලා. මාස 6ක්
කාලය අවසන්
වෙනවා. කාලයක් දෙනවායි කියලා. නමුත් අද ඒවත් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක මූණ දීලා තියෙන අවස්ථාවක රට ගොඩ ගන්න නම් ආණ්ඩුව වහාම මේ පිළිබඳව ජාතික වැඩපිළිවෙලකට ආ යුතුයි. ඒ වගේම ප්‍රමුඛතාවයේ හඳුනාගත යුතුයි. වහාම රටේ මේ මූණ දෙන අභියෝගයේ තේරුම් අරගෙන කළ යුතු දේ කරනවා මිසක රටේ බලය තමන් වෙත පවරා ගැනීම වෙනුවෙන් අවධානය යොමු නොකළ යුතුයි කියලා අපි කියන්න
කැමතියි. ස්තුතියි. ගරු මොහොමඩ් මුසාමීල් අන්තිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ වටිනා වේලාව විකාරරූපී ලෙස අපතේ යවමින් විපක්ෂය තමන්ගේ දේශපාලන උවමනාවන් ඉටු කරගන්න උත්සාහ කළා. අද විස්ස ගැන තියෙන විවාදයක් නෙවෙයි. නමුත් අවාසනාවන්ත ලෙස බංකොලොත් වෙච්ච දේශපාලන විපක්ෂයකට වෙන කරන්න දෙයක් නැතිකමට විස්ස අල්ලගෙන මේක නාට්‍ය මඩුවක් බවට පත් කරන්න උත්සාහ කළා. නමුත් ඇත්ත වශයෙන්ම මෙතුමන්ලාගේ ප්‍රධාන තර්කය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදී. දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණාද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා නම් ඇමතිවරුන්ගේ කෝල්වලට විනිසුරුවන් උත්තර දීලා ඒ අනුව නඩු තීන්දුව දීපු යුගයක් තමයි පෞගිය කාලේ තිබුණේ. මේ හැම කෙනාම යෙස් සර් කියාගෙන ඒ යුගයේ ඇතුලේ ඔළුව නමාගෙන හිටියා. ඒ හැම දෙයකටම අවශ්‍ය උදව් උපකාර කළා. ඒ සියලු දේවල් කරලා අද මෙතන ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මරලතෝනි දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ලෙසම වලදාපු සංශෝධනයක් තමයි අවාසනාවන්ත ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත වුණේ. ඒ නිසා ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් හොඳ දෙයක් ගැබ්ව තිබුණත්
ඒ හොඳ දේ පහුගිය යහපාලන ආණ්ඩුව කාලය තුල මේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒ ප්‍රජාතන්ත්‍රවාදය වලදාලා අපි දන්නවා සියලු පක්ෂවල එදා විපක්ෂයේ ඉඳන් ආණ්ඩු කරපු අය ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩු කරපු අය මේ හැම දෙනාම එකතු වෙලා රැට අරලිය ගහ මන්දිරයට එකතු වෙලා එතනින් තමයි තීරණය කළේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. රනිල් වික්‍රමසිංහත් එක්ක එකට වාඩි වෙලා මන් දන්නේ ෂැම්පෙන් බිව්වද කෝපි බිව්වද කියලා ඒවා බිබී තමයි තීරණය කළේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය. එහෙම නීතිය ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කරලා අද මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මරලා තුනි දෙන අයට අපි අපිට ඒ අය ගැන තියෙන අනුකම්පාව. ඒ වගේම විජිත හේරත් මන්ත්‍රීතුමා ජනතා විමුක්ති පෙරමුණේ ඊයේ ආණ්ඩු පක්ෂ රැස්වීම ගැන කියනවා. එතුමා මේ ලෝකේ තියෙන හැමදේම දන්නවා.
ඔබතුමාට තවත් විනාඩි දෙකයි.
එතුමා මේ ලෝකේ තියෙන හැමදේම දන්නවා. හැබැයි තමන්ගේ ජාතික ලයිස්තුවේ මරාගෙන මැරිච්ච බෝම්බකාරයෙක් ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ ලෝකෙ නැති අනුන්ගේ දේවල් හොයනවා කුණුකන්දරාවල් ඔක්කොම තමුන්ගේ දේවල් ගැන හොයන්න මීට පස්සෙවත් උනන්දු වෙන්න. එතකොට 225ට 3 225ට 4ක් බවටවත් පත් කරගන්න පුළුවන්. හැබැයි අපි ආණ්ඩුවක් විදියට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අද අනුගමනය කරමින් තිබෙනවා. ලෝකයේම යුරෝපා සංගමය ඇතුළු මුළු ලෝකයේම අද උත්සාහ කරන්නේ SME සෙක්ටර් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සෙක්ටර් එක උඩට ගැනීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි සහ බදු ක්‍රමවේද තමයි අද ලෝකේ හඳුන්ලා දෙන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඉතින් අපිත් රටක් විදියට ඒ ක්‍රමවේද අනුගමනය කරමින් තිබෙනවා. අපිට මේ රට ගොඩනැගීමට අවශ්‍යයි. අපිට මේ රට දියුණු කරන්න අවශ්‍යයි. ඒකට ජනාධිපතිතුමාට අවංක හැඟීමක් තියෙනවා. ඒකට තියෙන විවස්ථාමය බාධක ඉවත් කරලා නව විවස්ථාවක් සම්මත කරන තුරු මේ රට ගෙන යෑම තමයි අපගේ අභිප්‍රාය වෙන්නේ. ඒ වගේම මම වචනයක් කියන්න කැමතියි. පෞගිය දවසේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හරිම්පණාන්දු මන්ත්‍රීතුමා කාදිනල් හිමිපාණන්ට අපහාසාත්මක ආකාරයෙන් කටයුතු කළා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. සහරාන් ප්‍රේමීන්ගේ කාදිනල් විරෝධය අපට තේරුම් ගන්න පුළුවන්. අපි දන්නවා සහරාන්ගේ මල්ලිගේ සුවදුක් බලන්න ගිය ඇමතිවරු හිටියා මන්ත්‍රීවරු වෙලා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ සමගි ජන බලවේගයේ පැත්තේ තමයි ඒ කට්ටිය වාඩි වෙලා ඉන්නේ. සහරාන්ලට දේශපාලන රැකවරණය දීපු දේශපාලන හයිය දීපු ඇමතිවරු සහ ඇමතිවරුන්ගේ මල්ලිලා අද හරින් පණාන්දු මහත්තයලා නියෝජනය කරලා ඉන්න පැත්තේ තමයි වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා සහරාන්ලට විරුද්ධව වචනයක් කතා කරන්න ඔවුන්ගේ කට ඇස්සෙන්නේ නැහැ. සහරාන් ප්‍රේමීන් බවට අද ඔවුන් පත් වෙලා තිබෙනවා. ඔවුන් කාදිනල් විරෝධය අපට තේරෙනවා. කතෝලික ජනතාව මාවසන් කරනවා. කතෝලික ජනතාව සහරාන් මරා දැමුවා. කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික නායකයනු කාදිනල්තුමාට අද සමග ජනවලවගේ මන්ත්‍රීවරු අපහාසයට පත් කරනවා. ඒ නිසා ඔවුන්ගේ උවමනාව තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ රට අස්ථාවර කරලා මේ අවුරුදු පහ ඇතුලේ නීතිය සහ මේ රටේ ආර්ථිකය පිළිබඳව ඇතිවිය යුතු විශ්වාසනීයත්වය ගොඩ නොනගන්න තමයි ඔවුන්ගේ උවමනාව තියෙන්නේ.
තව
යහපාලන අවුරුදු පහක් ගෙන යන්න තමයි ඔවුන්ට උවමනාව තියෙන්නේ.
ස්තුතියි ඔබතුමාට. ගරු සෙල්ව රාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා.
மதிப்புக்குரிய பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் இந்த நாடாளுமன்றத்திலே உங்களுடைய தேசத்தின் ஜனநாயகத்தை குழிதோண்டி புதைப்பதற்காக நீங்களே 20வது திருத்தத்தை சமர்ப்பித்திருக்கின்ற இந்த வேளையிலே இன்றைய நாள் தமிழ் தேசத்தை பொறுத்தவரையிலே ஒரு மிக முக்கியமான நாள். எங்களுடைய தேசத்தினதும் உங்களது தேசத்தினதும் ஜனநாயக உரிமைகளை பாதுகாத்துக் கொள்வதற்கும் எமது தமிழ் தேசத்தின் அங்கீகாரத்திற்காகவும் ஜனநாயக வழியிலே வன்முறையின்றி உண்ணா நோன்பிருந்து உணவுமின்றி நீருமின்றி உண்ணா நோன்பிருந்து உயிர் தியாகம் செய்த அண்ணன் மாவீரன் திலீபன் அவர்களுடைய 8ஆம் நாள் நினைவேந்தலை நாங்கள் இதயத்திலே நிறுத்தி அவருக்காக நான் ஒரு நிமிடம் தலை சாய்த்து என்னுடைய உரையை தொடர்கின்றேன். இங்கே இந்த 20வது திருத்தச் சட்டம் இந்த ஜனநாயகத்தை குழிதோண்டி புதைக்கின்ற செயல்பாடு என்றும் ஒரு தேச துரோக செயல்பாடு என்று சொல்லியும் இங்கே எதிர்க்கட்சியினர் ஆர்ப்பாட்டம் செய்து அதற்கெதிராக போராட்டம் செய்து உரை நிகழ்த்தி கொண்டிருக்கின்றார்கள். அதை நாங்கள் முழுமையாக ஏற்றுக்கொள்கின்றோம். உண்மையிலே ஒரு சாவமணி அடைக்கின்ற ஒரு செயல்பாடு. ஆனாலும் இந்த இடத்திலே நான் கவலையுடன் சுட்டிக்காட்டிக் கொள்ள விரும்புகின்ற விடயம் என்னவென்று சொல்லி சொன்னால், இந்த இருவா திருத்த சட்டத்திற்கு எதிராக குரல் எழுப்பிக் கொண்டிருக்கின்ற இந்த எதிர்கட்சியினர் இந்த நாட்டினுடைய அரசியலமைப்பின் 10ஆம் 14ஆம் சரத்துக்களின்படி பேச்சு சுதந்திரம், கருத்து சுதந்திரம், கூட்டாக செயல்படும் சுதந்திரம், கூட்டாக நினைவு கூறும் சுதந்திரம் போன்ற சுதந்திர விடயங்களை அனுஷ்டிக்கக்கூடிய இந்த அரசியலமைப்பின் பிரகாரம் இருக்கக்கூடிய எங்களுடைய அந்த நினைவேந்தல் உரிமையை, எங்களுடைய விடுதலைக்காக உயிர் நீத்தவர்களை நினைவு கூறுகின்ற அந்த உரிமையை முற்றாக இந்த அரசு மறுத்திருக்கின்றது. அதனை ஆமோதித்துக் கொண்டிருக்கின்ற இந்த எதிர்க்கட்சியினர் இங்கே ஜனநாயகத்திற்காக குரல் கொடுக்கிறோம் என்று சொல்லிக் கொண்டிருக்கின்றார்கள். உண்மையிலே கவலைக்குரிய ஒரு விடயம், நாங்கள் இந்த இருவா திருத்த சட்டத்திற்கு எதிராக நாங்களும் இருக்கின்றோம். அது நீக்கப்பட வேண்டும், ஒழிக்கப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய கருத்து. ஆனால் எதிர்க்கட்சியினர் ஒன்றை உணர்ந்து கொள்ள வேண்டும், நீங்கள் ஒரு புறத்திலே இந்த தீவினுடைய சகோதர தேசத்தினுடைய உரிமைகளை, ஜனநாயக உரிமைகளை முற்றாக மறுத்துக்கொண்டு உங்களுடைய ஜனநாயக உரிமைகளை நீங்கள் நிலைநிறுத்திக் கொள்ளலாம் என்று நீங்கள் ஒருபொழுதும் நினைக்கக்கூடாது. கடந்த 70 வருடங்களாக உங்களால் இந்த நாட்டிலே ஜனநாயகத்தை நிலைநிறுத்திக் கொள்ள முடியாமல் இருப்பதற்கு இது ஒரு பிரதானமான காரணமாக இருக்கிறது, உங்களுடைய மனநிலை. 18வது திருத்த சட்டத்தின் மூலம் உங்களால் ஜனநாயகத்தை பாதுகாத்துக் கொள்ள முடியவில்லை, 19வதின் மூலம் பாதுகாத்துக் கொள்ள முடியவில்லை, 20வதின் மூலமும் உங்களால் பாதுகாத்துக் கொள்ள முடியாது. ஏன் என்று சொல்லி சொன்னால், நீங்கள் இந்த தீவிலே தமிழர்களுடைய உரிமைகளை நசுக்கிக் கொண்டு ஒருபொழுதும் இந்த நாட்டிலே நீங்கள் ஒரு ஜனநாயக சூழலை உருவாக்கிவிட முடியாது என்பதனை இந்த இடத்திலே நான் ஆணித்தரமாக பதிவு செய்து கொள்ள விரும்புகிறேன். 106வது அதாவது குற்றவியல் தண்டனை சட்டக்கோவை நடைமுறையின் கோவையினுடைய 106(1)ன் பிரகாரம் வடக்கு கிழக்கிலே நாங்கள் எங்களுடைய உரிமைக்காக உயிர் நீத்தவர்களை நினைவுற முடியாது என்று நீதிமன்றம் ஒன்று சட்ட கட்டளையிட்டிருக்கின்றது. அதே போன்று பவுனியாவிலே, பவுனியா வடக்கு நெடுங்கேணியிலே ஒரு ஆலயம், பவுனியாவிலே ஆலயம் ஒன்று வெடுக்கினாரி ஆலயம் சிவன் ஆலயத்திலே திருவிழா நடத்துவதற்கு அங்கே அந்த நிர்வாகம் முயன்ற பொழுது போலீசார் வலிந்து சென்று வழக்கு தாக்கல் செய்தார்கள், அதனை தடை செய்ய வேண்டும் என்று. இதே 106(1)ன் கீழ் அங்கே நீதிமன்றம் சொன்னது அந்த திருவிழாவை நடத்த முடியும், அதனை தடுக்க முடியாது என்று சொல்லி. ஆனால் அந்த நீதிமன்றத்தினுடைய கட்டளையை மீறி காவல்துறையினர் அந்த ஆலயத்திலே திருவிழா நடவடிக்கைகளை முற்றாக குழப்பிக் கொண்டிருக்கின்றார்கள், நெடுங்கேணி ஓஎஸ்சி தலைமையிலே குழப்பிக் கொண்டிருக்கின்றார்கள். ஆனால் அதே நேரத்திலே எங்களுடைய நினைவேந்தல் விடயத்திலே அந்த நீதிமன்றம் சொன்னதை அப்படியே கடைபிடித்து வீடுகளில் கூட சாமிக்கு பூ வைக்க முடியாத அளவுக்கு காவல்துறையினருடைய கெடுபிடிகள் உச்ச அளவிலே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. மட்டக்களப்பு மாவட்டத்திலே எஸ்எஸ்பி அவர்கள் எங்களுடைய கட்சியினுடைய பிரதேச சபை உறுப்பினர் குணராசா குணசேகரன் அவர்களை அழைத்து, திலீபனுக்கு நினைவேந்தல் செய்தால் உனக்கு நினைவேந்தல் செல்வை செய்வதற்கு எவரும் இருக்க மாட்டார்கள் என்று சொல்லி அச்சுறுத்தி இருக்கின்றார். இப்படிப்பட்ட ஒரு நெருக்கடியான ஒரு நிலைமையிலே தான் நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். எங்களை பொறுத்தவரையிலே எங்களுடைய உரிமைக்காக உயிர் நீத்தவர்களுக்கு நினைவேந்துவதற்காக நாங்கள் எங்களுடைய தொடர்ச்சியாக நாங்கள் அதற்காக குரல் கொடுத்துக் கொண்டே இருப்போம். உள்நாட்டிலும் சர்வதேச அரங்கிலும் நாங்கள் இந்த நினைவேந்தலுக்காக நாங்கள் தொடர்ந்து போராடிக் கொண்டிருப்போம் என்பதனை இந்த இடத்திலே ஆணித்தரமாக கூறிக்கொள்வதோடு, வவுனியா மாவட்டத்திலே வவுனியா குளம், வவுனியா நகர பகுதியில் இருக்கக்கூடிய குளம் சட்டவிரோதமான முறையிலே நிரப்பப்பட்டு அங்கே பூங்கா ஒன்று அமைக்கப்பட்டிருக்கின்றது. அந்த பூங்கா அமைப்பதற்கான அனுமதி அந்த மாகாண நீர்ப்பாசன திணைக்களத்தினால் வழங்கப்படவில்லை, உங்களுடைய அமைச்சரவையினாலும் வழங்கப்படவில்லை, சுற்றுச்சூழல் பாதுகாப்பு பிரிவினாலும் வழங்கப்படவில்லை, சுற்றுச்சூழல் பாதுகாப்பு தொடர்பான ஆய்வறிக்கைகள் எதுவும் அங்கே சமர்ப்பிக்கப்படவில்லை. இந்த விடயம் தொடர்பாக நீங்கள் கருத்தில் கொள்ள வேண்டும் என்று இந்த இடத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதன் காரணம் அந்த கிட்டத்தட்ட அந்த குளத்தை சுற்றி இருக்கக்கூடிய 2 நிமிடங்கள் தயவு செய்து கொடுங்கள். அந்த குளத்தை சுற்றி இருக்கக்கூடிய 30 கிராமங்களில் குடிநீர் பிரச்சனை ஏற்படுகின்றது. அதனால் வவுனியா நகர மக்கள் மிகப்பெரிய அளவில் பாதிக்கப்படுகின்ற நிலைமை ஒன்று உருவாகின்றது. ஒரு 30 செகண்ட்கள் தயவு செய்து. அப்ப இந்த அதே போன்று இந்த பண்குடா வழியிலே மட்டக்களப்பு மாவட்டத்திலே அம்பேப்பட்டிய சுமரத்தின தேரவர்கள் அங்கே அரச உத்தியோகத்தர்களை அடித்து அங்கே அடாவடித்தனம் செய்து கொண்டிருக்கின்றார். இந்த தொல்பொருள் திணைக்களம் என்ற பெயரினாலே அவர் உடனடியாக கைது செய்யப்பட வேண்டும். அங்கே அவருடைய செயல்பாடுகள் தமிழர்களுடைய பாதுகாப்பிற்கு மிகப்பெரும் அச்சுறுத்தலாக இருந்து கொண்டிருக்கின்றது. ஆக இந்த நிலைமைகளை இந்த சபை கவனத்திலே கொள்ள வேண்டும் என்று கேட்டு என்னுடைய கருத்துக்களை உதவி செய்கின்றேன். நன்றி.
ஸ்துதி. கரு சாமர சம்பத் தசநாயக மந்திரிமா.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද පාර්ලිමේන්තුවේ කතා කරන්න න්‍යාය පුස්තකයේ ඇතුළත් වෙලා තිබ්බේ උදේ පැයක් පිළිතුරු කතා මන්ත්‍රීවරුන්ට පිළිතුරු දෙන්න හා ඊට පස්සේ බදු පනත් සම්බන්ධව. නමුත් පාර්ලිමේන්තුවේ අද සම්පූර්ණ වෙනස්. අද මං හිතන්නේ 20 වෙනි සංශෝධනයේ ටේබල් කරාට පස්සේ ඒක වෙනස් අතකට පාර්ලිමේන්තුව හැර වුණා විපක්ෂයේ විසින්. නමුත් අද ඒකට වෙනම විවාදයක් 20 වෙනි සංශෝධනයේ විවාද තියෙද්දී අද මේ 20 වෙනි සංශෝධනයේ විවාදය විපක්ෂකේ ඉන්න පටන් ගත්තා. 20 වෙනි සංශෝධනයේ විවාදය නෙවෙයි අද තියෙන්නේ මේ රටේ ආර්ථිකය ආනයනය කරන විශේෂ භාණ්ඩ පිළිබඳ සාකච්ඡාවක් තමයි විවාදයක් තමයි අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ. මෙතනදී කියන්න ඕන කතානායකතුමනි 20 වෙනි සංශෝධනය ගැන හැමෝම කතා කරා. 20 ගැන. අද මාතෘකාව 20. 20 ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් තියලා ලාම්පුවයි කලගෙඩියයි ගෙනල්ලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා ඒ කාලේ මේක ගෑණිය පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා. හැබැයි ගෑණිය පිරිමියෙක් කරන්න බෑ කියලා ඒ කාලේ රෝහණ විජේවීරලා විජිත හේරත්ලාගේ ඔක්කොම විරුද්ධව කලගෙඩියට වැඩ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරියට අපිත් කලගෙඩියට ඡන්දය දුන්නා කලගෙඩියට වැඩ කරා. හැබැයි එදා ජනතාව ජේ.ආර්.ගේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ ගෙනාපු විවස්ථාවට ලාම්පුවට ඡන්දය දුන්නා. ඒ ලාම්පුවට ඡන්දය දීලා හදපු විවස්ථාව තමයි 2015 වෙනකන් තිබ්බේ. 94 දීත් කිව්වා 99 දීත් කිව්වා 2005 දීත් කිව්වා 2010 දීත් කිව්වා විවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි 2015 දී ජනතාව ඡන්දය දුන්නා විවස්ථාව වෙනස් කරන්න. 2015 දී විවස්ථාව වෙනස් කරා. 2019 වෙනකොට රටේ ඉන්න විද්‍යුතුන් උගතුන් බුද්ධිමතුන් වියතුන් හාමුදුරුවරු මහා සංඝරත්නය කුවනෑ මේ විවස්ථාව රටට ගැලපෙන්නේ සාරංගේ ඒ බෝම්බ පිපිරීම ඒ වගේ රටට අහිතකර දේවල් එනකොට රටේ ජනතාවම කිව්වා නෑ මේක ඉවත් කරලා 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා නෑ මේ විවස්ථාව වෙනස් කළා තිබ්බ විවස්ථාවම 18 වෙනි විවස්ථාව සංශෝධනයට යන්න කියලා. ඒ අනුව තමයි විවස්ථාව. දැන් ඒ විවස්ථාව ගැන කතා කරන්න ඉස්සරහට තියෙනවා. අද ඉඳලා උසාවිය යන්න පුළුවන්. දින 21 පස්සේ තමයි නැවත විවාදේ එන්නේ. ඉතින් මම මේ වෙලාවේදී කියන්න ඕන අද මේ බදු පනක් තියෙනවා. අපේ බලා අපි මේ මේකේ විශේෂම තියෙනවා මේ බදු පනත් වල බදු මගේ පළාත බදුල දිස්ත්‍රික්ක ඌව පළාතේ 150 කලගොයියෝ මේ රටට අල ලබා දෙන්නේ 150 අල ලබා දෙන්නේ වැලිමඩ ඌව පරණගම හපුතලේ බණ්ඩාර වෙලා හාලියල්ලා කියන බදුල දිස්ත්‍රික්කේ ජීවත් වෙන ගොවි ජනතාව මේ දවස්වල අල ගැලවෙනවා. දැන් අල ගැලවෙන එක 105යි
ධර්මන්තතුමා තව විනාඩි 2යි
105යි අල ගොවියන්ට මේ ඊයේ පෙරේදා 105ක බද්දක් නැවත ගැහුවා. අල ගැලවෙන වෙලාවට අල ආනයනය කිරීම වහාම නවත්තන්න ඕන. අල ආනයනය කිරීම නවත්වෙ නැත්නම් අරු කතානායකතුමනි ගොවියෝ අල ගලවන වෙලාවට අලවලට සාධාරණ මිලක් දෙන්න ඕන. අල ගලවලා මාස 6ක් මාස 4කින් පස්සේ බදු අඩු කරලා රටේ ආර්ථිකයෙන් නැත්නම් රටට අවශ්‍ය අල පරිභෝජනයට අල ගෙන්නන්න ඉඩ දුන්නල කමක් නැහැ. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව මං හිතන්නේ දේශීය ආහාර නිෂ්පාදනය ගැන මේ ආණ්ඩුව ලොකු හැඟීමකින් කටයුතු කරන ආණ්ඩුව. ඒ නිසා මම අද මෙතනදී යෝජනා කරනවා මේ අර්ථාපල් ගැන මේ අද මේ විශේෂ පනත්වල බදු පනත්වල තියෙනවා. ඉතින් තව රුපියල් 10ක් හරි 15ක් හරි අලවලට බදු ගහන්න ඕන. රුපියල් 10ක් 15ක් රුපියල් 5කින් මේ ඊයේ පෙරේදා බද්ද වැඩි ගැහුවා. තවත් රුපියල් 10ක් 15ක් බද්ද ගැහුවම අලගොවියල සාධාරණීෂ්ට වෙනවා. අලගොවිය ආරක්ෂා කරගන්න ඕන. 150ක් අද අල ලංකාවේ පරිභෝජනයට වැලිමඩ අල තමයි ඉල්ලන්නේ. වැලිමඩ අල විදේශීය අලවලට වැඩිය පරිභෝජනයේ රස ගුණ අල තියෙන්නේ වැලිමඩ ඌව පරණකම. ඒ වැලිමඩ ගොවියට සාධාරණ ඉෂ්ට නොවුනොත් අල හදන එකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අල බීජ මං හිතන්නේ හොන්ඩර් 2-3ක් හැදුවම මාස 6ක් ඒ ගොවිය ජීවත් වෙන්නේ ඒ හොන්ඩර් 2-3 හදන බීජ වලින් එන එය ගන්න අස්වැන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි යෝජනා කරන්න ඕන
කාලය
අවශ්‍යතුමා 115ක ඉදර බදු ගහලා රටේ ගොවියගේ ගොවියා ශක්තිමත් කරන්න, උඩරට අලගොවියා ශක්තිමත් කරන්න ඒකට සහයෝගය දෙන්න ඕන රජයක් හැටියට කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට. ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මුදල් පනත් යටතේ නියමයන් කීපයක් විවාද කරන අවස්ථාවට මටත් අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද රටේ ආර්ථික අභියෝගයට ලක් වෙලා තියෙන වෙලාවේ, ඒ වගේම වත්මන් රජයට ජනතාවගේ ජීවන බර පාලනය කරන්න බැරි වෙලා තියෙන අවස්ථාවක අද අපි මේ විවාදය පවත්වන. විශේෂයෙන්ම මේ රටේ ආර්ථික ගැන කතා කරනකොට මේ රටේ ජීවත් වෙන දුගී දුප්පත් සාමාන්‍ය ජනතාව ගැන රජය මීට වඩා අවධානය යොමු කරන්න ඕන. අද වෙනකොට කොරෝනා වසංගතය මේ ලෝකය පුරාම පැතිර යනවා. ඒ වගේම මේ රටට ඒ කොරෝනා වසංගතය කොච්චර සංඛ්‍යාලේඛන වලින් අඩු මරණ සංඛ්‍යාවක් රජය පෙන්වන්නට හැදුවත් ආර්ථික වශයෙන් විශාල බලපෑමක් කරලා තියෙනවා. අද අපේ රටට එන සංචාරකයන්, ඒ සංචාරක කර්මාන්තය, ඒ සංචාරක කර්මාන්තයෙන් යැපෙන පවුල්වලට දැඩි ලෙස මේ කොරෝනා වසංගතය බලපාලා තියෙනවා. ඒ වගේම මේ රටේ අපනයන කර්මාන්තය, ඒ වගේම අපේ රටේ ඉඳලා විදේශගත වෙලා මේ රටට විශාල විදේශ විනිමයක් එවන අපේ සහෝදර ජනතාව අද වෙනකොට ඒ රටවල් වල අතරමං වෙලා ඉන්නවා. දැන් මාස ගණනක් ගියත් රජය ඒ විදේශ ශ්‍රමිකයන්ව මේ රටට ගේනවා කිව්වත් අද වෙනකොටත් දහස් ගණනක් ඒ විදේශ රටවල් වල රැකියාවක් නැතුව, ඒ වගේම ආදායම් මාර්ග නැතුව, ඉන්න හිටින්න තැනක් නැතුව, ඒ වගේම පංගුවක් වෙලාවට ආහාර පාන පවා ඒ අසීරු තත්ත්වයෙන් අද ඒ විදේශ ශ්‍රමිකයන් ජීවත් වෙනවා. තියෙන්ද අපි රජයට කියනවා රජයේ තියෙන ප්‍රශ්න ගැන හිතන්න නැතුව මේ රටේ ජීවත් වෙන ජනතාවගේ ප්‍රශ්න ගැන හිතන්න. දැන් රජයට තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ 20 වෙනි සංශෝධනය. මේ 20 වෙනි සංශෝධනය ගෙනෙල්ලා මේ පාලකයන්ගේ කොහොමද බලය තර කරගන්නේ කියන එක තමයි අද තියෙන විශාලම රජයේ ගැටලුව වෙලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා විනාඩි 2යි.
ඔව්. නමුත් අපි මේ අවස්ථාවේදී පෙන්නලා දෙනවා, මා ළඟ තියෙනවා මේ වාර්තාව, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020 මුදල් අමාත්‍යාංශය මගින් මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක බැලුවාම රජයේ අයවැයගේ හිගය 2019ට වඩා 125%කින් අද වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බදු ආදායම 126%කින් විතර අද වැටිලා තියෙනවා. ඒ හින්දා අද මේ රටට අභියෝගයක් වෙලා තියෙන ණය ගෙවා ගැනීමේ ඒ අභියෝගයට රජය සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවාද කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න ගන්න. අපි දන්නවා රජය ණය ගෙවන්නට අද කටයුතු කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් බදු ගහලා. එක එක අපේ රටේ දේශීය ගොවියට මුවා වෙලා ඒ ගොවියට හොඳ මිලක් දෙනවයි කියලා කිව්වට අද රටේ සාමාන්‍ය ජනතාවගේ දුබී දුප්පත් ජනතාවගෙන් ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු ගහලා තමයි අද මේ රජය දුවන්නේ. ඒ වගේම ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙන අවස්ථාවක ඒ සහනය මේ රටේ සාමාන්‍ය ජනතාව දෙන්න, මේ රටේ ධීවර ජනතාවට ඒ සහනය ලබා දෙන්න, මේ රටේ ආදායම් අඩු වෙලා තියෙන ජනතාවට ඒ තෙල් මිල සහනෙන් තමන්ගේ ජීවන බර අඩු කරගන්නට අද රජය ක්‍රියා කරන්න. තියෙන්ද අපි කියනවා රජය 20න් මොන බලය තර කරගත්තත් මේ රටේ ජනතාව බලාගත්තේ නැත්නම් රජයට ජනතාව අභියෝග කරනවා. ඒක තමයි රජයේ තියෙන ලොකුම අභියෝගය. ඒ හින්දා රජය ඒක කල්පනා කරලා ඉස්සරහට මේ කොරෝනා වසංගතයක් එක්කන ආර්ථික අවපාතයට මූණ දීම සඳහා සාර්ථක වැඩපිළිවෙලක් දැන්වත් ඉදිරිපත් කරන්න කියමින්
මේ කතාව කාලය අවසන්. ස්තුතියි ගරු සම්පත් අතුකෝරළ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5යි. ඕඩ ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමා මුල් අසනට එන්න.
Please continue.
නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අද දවසේ විශේෂ මේ මුදල් පනත් කීපය වෙනුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. ඊට පෙර ආතුව මීට පෙර ද්‍රවිඩ භාෂාවෙන් මේ සභාව ආමන්ත්‍රණය කරපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉල්ලීමක් කරා මේ සභාවෙන් අම්පිටියේ සුමනරත්න හිමියන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ සම්බන්ධව පෞද්ගලිකව මගේ අප්‍රසාදය පළ කරනවා නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. උන්වහන්සේ පිළිබඳව මේ සභාව විසිදු කළ දේශසහගත ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළ කරනවා. එවගේම අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා සඳහන් කරා COVID-19 පිළිබඳව එතුමන්ලා බොහොම අපේක්ෂාවෙන් බලාගෙන හිටියා අපේ රට ඉන්දියාව වගේ දහස් ගණනක් මහමග මියදෙන රටක් බවට පත් වෙයි කියලා COVID-19 නිසා. එතුමා බොහොම අර මලකුණක් දිහා බලන් ඉන්න ගිජුලිනියන් රැලක් වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානමින් හිටියා මේ ජනතාව පාරට ගන්න, ජනතාව උස්සගන්වන්න. ඒ මොහොතේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජය ගත දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා අද අපේ මාතෘභූමිය සුරක්ෂිත වෙලා තිබෙනවා. නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, ලෝකයේ සියලු රටවල් කොරෝනා වසංගතයෙන් දණින් වැටෙද්දී, සියලුම රටවල් ආර්ථිකය බිඳ වැටෙද්දී අපේ රටේ ආර්ථිකය සුරක්ෂිත කරගන්නට වර්තමාන රජය සමත් වුණේ ඒ දුරදර්ශී ක්‍රියාකලාපය නිසා. මා විශ්වාස කරනවා මේ මොහොත වෙද්දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමගේ දුර කාලයේ මාස 10ක් ගත වෙද්දිත් එතුමගේ දෑත් බැඳ තිබෙන, එතුමව හිර කර තිබෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ ඓතිහාසික වරද නිවැරදි කිරීමේ ඓතිහාසික කාර්යභාරයට ඒකට හවුල් වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වීම පිළිබඳව අපට සතුටක් තිබෙනවා කාර්යක සභා සභාපතිතුමනි. මා විශ්වාස කරනවා
honorable member you have 2 more minutes.
මා ජීවත්වන ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම රජයේ අරමුදල් වේදම් කිරීම සම්බන්ධව කතා කරද්දී ගරු සභාපතිතුමනි, ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මේ රජය පිළිබඳ විමහත් බලාපොරොත්තු වා තිබෙනවා. අද අපේ දිස්ත්‍රික්කයේ තුල අධ්‍යාපන විෂය සම්බන්ධව, එවැගේම සෞඛ්‍ය පිළිබඳව, එවැගේම සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අපේ දිස්ත්‍රික්කයේ පිළිබඳව මා විශ්වාස කරනවා අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේත්, එවැගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා අපේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව. මේ සභාවේ අවධානය යොමු කරනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඇසමෙන්තු සකස් කිරීමේදී, ඒ ඇසමෙන්තු වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන වියදම් සඳහන් වෙලා තිබෙනවා ගරු සභාපතිතුමනි. ඒ පිළිබඳව අපි යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ ඇසමෙන්තු සකස් කිරීමේදී නැවත ඒ යම් විෂයන් සංශෝධනය සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා, අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. එවගේම සභාපතිතුමනි, විශේෂයෙන්ම ඉදිරි කන්නය අපේ දකුණු පළාත ගත්තාම වීවගා වේදන ගොවීන්ට ඉතාම වැදගත්ම කන්නේ තමයි ඉදිරි කන්නය. ඒ කන්නේ වීවගා කරන ගොවීන්ට වාරිමාර්ග ටික සකස් කරලා දෙන්න ඉතා කඩිනමින් අපි කටයුතු කළ යුතු වෙනවා ගරු සභාපතිතුමනි. ඒ සඳහා අපි විශේෂ ක්‍රියාමාර්ගයක් අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා අපේ වාරිමාර්ග ටික සකස් කරලා දෙන්න. එවගේම විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය දිහා ගත්තාම COVID-19 නිසා සංචාරක ව්‍යාපාරයම් බිඳවැටීමක් ඇති වෙලා තිබුණත් මේ වෙලාවේ
Honorable Member your time is up please wind up
මහා පරිමාණ හෝටල් වලින් ප්‍රාදේශීය සභාල් වෙත ලැබිය යුතු බදු මුදල් වල යම් අඩුවක් තියෙනවා සභාපතිතුමනි විශේෂයෙන්ම මහා පරිමාණ හෝටල් වලින් අපිට ලැබිය යුතු බදු මුදල් සියල්ලම ලැබෙන්නේ නැහැ ඒස්නා විශාල නඩු ප්‍රමාණයක් පවරලා තිබෙනවා ප්‍රාදේශ සභා ආයතන මගින් ආපන ශාලා මගින් පමණයි බදු ලැබෙන්නේ ප්‍රාදේශ සභා වලට ප්‍රාදේශ සභාල විශාල සේවයක් සිදු වෙනවා ඒ ප්‍රාදේශ සභාල සිදු වෙන සේවය තව තවත් වැඩි කිරීමට හැකියාව තිබෙනවා ඒ මහා පරිමාණ හෝටල් වලින් ලැබිය යුතු සියලු බදු මුදල් ලැබෙනවා නම් එනිසා සභාපතිතුමනි බදු ආදායම් ලබා ගැනීමේදී සංචාරක ව්‍යාපාරය අපේ දකුණට ගාල්ලට ඉමහත් විශේෂ ව්‍යාපාරයක් එම නිසා මේ පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරන සභාපතිතුමනි බොහොම ස්තුතියි
Thank you.